අතුරුලී රත්න ස්වාමීන් වහන්සේගේ 22 වැනි ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, අද ඉතා වැදගත් රටේ තීරණාත්මක ප්‍රශ්නයක් වන කාරණයක් සම්බන්ධයෙන් ගරු කථානායකතුමාගේ සහ මෙම සභාවේ අවධානය යොමු කරන්න මා කැමැති. අද ලෝකයේ ඇතිවලා තියෙන කාලගුණ විපර්යාසය සමග ගල්ලංගුරු තෙල් ඇති රටවල් පවා යෝධ ගල්ලංගුරු බලාගාර වසා දාමෙන් විකල්ප බලශක්ති කරා යොමු වෙමින් සිටිනවා. අපිට අවුරුද්ද පුරාම හිරවිලිය ලැබෙනවා. මුහුදෙන් වට වූ සතර වටින් සුළඟ හමන දූපත් රටක් වන අපිට පුනර්ජනනීය බලශක්තියට යාමේදී අපට විශාල වාසි සහගත තත්ත්වයක් පවතිනවා. හැම වසරකම එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මෙවැනි ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 100ක් වෙන් කරවා තියෙනවා. අපි එක සතයක්වත් ඒවෙන් අරගෙන නැහැ. මේ අත්වලා තියෙන අර්බුදය ඇමතිකම් කළ මැති ඇමතිවරු නිලධාරීන් රාජ්‍ය නායකයන් වගකිය යුතුයි. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 80% පුනර්ජනනීය බලශක්තිය කරා යොමුන බව කිව්වා. දැන් අවුරුද්දකට කලින් ඒක 70% කියලා කිව්වා. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් අපිට නැහැ. ඒ දැනට 65% පමණ විදුලිය ගන්නේ ගල්ලංගුරු තෙල් පුච්චලා. දැන් බලයට ඇවිල්ලා අවුරුදු කීයද? මම අහනවා ඇමරිතුමාගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය මත ජනන සැලැස්ම හදලද තියෙන්නේ කියලා. ඒ සැලැස්ම මේ අර්බුදේ එන බව අපේ ඇමතිවරු දැනගෙන හිටියේ නැද්ද? අද වෙනකන් ජනන සැලැස්ම හදලා තියෙනවද? පනතේ කෑලි කෑලි ගේන ප්‍රථම ජාතික විදුලි ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඒක හදලා තියෙනවද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඊට අනුකූලව තමයි පනත ගේනට ඕන. ඔය ජනන සැලැස්ම හදන්න කියලා දැන් අවුරුද්දකටත් වැඩි වර්තමාන කාංචන විජේසේකර ඇමතිතුමා මේකට වගකීතු නැති වෙන්න පුළුවන්. ඒත් කොහේ ජනන සැලැස්ම කියලා අපි මේ අවස්ථාවේදී එතුමගෙන් අහන්නට ඕන. ඒ වගේම මම කියන්නට ඕන, අගමැතිතුමා ඔබතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනකොට ඔබතුමා රටට පොරොන්දුවක් දුන්නා. මේ වගේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් ඇති වෙනකොට අමාත්‍යංශයේ වටා විද්වත් වෘත්තිකයන් සිරු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සභාවක් හදනවා කියලා. ඒ සභාවේ සභාව හදලා තියෙනවද? ඒ සභාවේ සාකච්ඡා වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මේක ජාතික ආණ්ඩුවක් කියලා කියනවා, අන්තර්කාලීන ආණ්ඩුවක් කියලා කියනවා. ඒ අන්තර්කාලීන ආණ්ඩුක නම් ඒකට අදාළව ඇමරිතුමාට තනියෙන් තීරණ ගන්න බෑ. ඒකට අදාළව යම්කිසි මණ්ඩලයක් විද්වත් වෘත්තිකයන්ගෙන් මේ විෂය පිළිබඳ අදාළ ප්‍රවීණයන්ගෙන් අවංක මිනිසුන්ගෙන් සැදුම්ලත් සභාවක් අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි තීරණේ ගන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ගල්ලංගුරු තෙල් පුච්චලා විදුලිය ගන්න ඒකකට ඔබතුමා දැන් පැහැදිලි කරා රුපියල් 90,120 වගේ විශාල මුදලක් යනවා. හැබැයි අපි සූර්ය බලය දහනය කිරීමේ විදුලිය ලබා ගැනීමට ගෙවන්නේ රුපියල් 22ක් වගේ මුදලක්. ඒ වගේම අපි ඩෙන්ඩ්‍රෝපව නැත්තම් දර පුච්චලත් ඒ වගේ ඊටත් අඩු. දැන් දර පුච්චල විදුලිය නිෂ්පාදනය කරපු කුඩා බලාගාර ඉතා ස්වල්පයක් තිබුණා. ඒ සියල්ලම අද වසා දමන තත්ත්වයට අතහැර දමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමන්ලට රුපියල් 90ක් රුපියල් 120ක් දක්වා ගල්ලංගුරු තෙල් පුච්චලා දැන් මං හිතන්නේ ගල්ලංගුරු පුච්චන කොටත් මගේ දැනීමේ හැටියට රුපියල් 70ක් පමණ වැය වෙනවා. ඒ ඔක්කොම පිටරටින් ගෙන්නන්න ඕන, ඩොලර් වලින් සල්ලි ගෙවන්න ඕන. සල්ලි නැත්තම් අපිට තියෙන දේශීය අමුද්‍රව්‍ය මත යන්න රුපියල් අඩු ගානේ 40ක් කරා නම් ඩෙන්ඩ්‍රෝපව වලට නැත්තම් අපි මේ බයෝමාස් පදනම මත තියෙන අමුද්‍රව්‍ය වලින් යනවනම් මේක මීට වඩා හුඟක් අඩු වෙන්න තිබුණා. නමුත් ඒ ගැන කිසිම සාකච්ඡාවක් කිසිම දිරිදීමක් නැහැ. මා විශ්වාස කරනවා ඔබතුමා කියපු එක මම පිළිගන්නා විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවරු ඇමරිතුමාත් එක්ක එකතු වෙලා කප්පම් අරගෙන අවුරුදු ගානකට පුනර්ජනනීය ඔබතුමා නෙවෙයි ඔබතුමාට මේක අදාළ නැහැ. ඇමතිවරු ඔය ඩීසල් ගෙන්නකොට ඇමතිවරුයි බල මණ්ඩල නිලධාරී දෙකොල්ල එක්කහුවිලා තමයි මේක කරන්නේ. ඔබතුමාට ඒක අදාළ නොවෙන්න පුළුවන්. මම ඔබතුමාට ඒ චෝදනාව කරනවා නෙවෙයි, මම කියන්නේ කලින් හිටපු ඇමතිවරු. ඒ වගේම විශේෂයෙන්ම අපි කිව්වොත් ඩෙන්ඩ්‍රෝ පවලට අපි රුපියල් 40ක් දීලා ගත්තොත් ඒකේ සල්ලි යන්නේ කාටද? ගමේ දුප්පත් ජනතාවට. ඒකේ ගිනි සීරියා අපි වලින් ගොඩක් ඩෙන්ඩ්‍රෝ පව තියෙන්නේ. ඒකේ කොළ ටික පොහොරවලට ගන්න පුළුවන්, දර කෝට්ට ගන්න පුළුවන් විදුලිය නිෂ්පාදනය කරන්න. ඇයි අපි ඒවට දහිරිය දීමක් කරලා ඒක කාර්යක්ෂම කරන්නේ නැත්තේ? මාස ගණන් දින ගණන් ඇදෙනවා. ඒක විසඳාගත යුතුයි කියලා මම මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාට කියන ඔබතුමා කියන ස්ථාවරයේ අපි බොහොම පැහැදිලිව පිළිගන්න එක කරන්න ඕන කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි, සෝලා ශක්තිය හා සුළං බලය අපට තියෙන සම්පතක්. අපි මේ ශක්තියින් දෙක විදේශීය සමාගම්වල තනි ඒකාධිකාරය හැටියට දුන්නොත් අපේ ජනතාවගේ සල්ලිතික පිටරටට ඇදියන එක විතරක් නෙමෙයි රටේ ස්වාධීනත්වයට එක බලපානවා. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත මේ මොහොතේදී සම්මත කර ගැනීම වැදගත්. එහි වැදගත් සංශෝධන තියෙනවා. නමුත් එය පටිපාටියක් නැතුව විශේෂයෙන්ම අන්සොලිසිටඩ් ක්‍රමයට දුන්නොත් ඒක තුල අපට අවාද අවකාශ සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම ගරු ඇමතිතුමනි යෝජනා කරනවා මෙගාවොට් 25 හෝ 10ට අඩුවයිට අන්සොලිසිටඩ් දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් මේ විදුලි ප්‍රශ්නෙට මහා රොකට් සයන්ස් එකක් නෙවෙයි අපේ රටවල ඉහළ මධ්‍යම පන්තියේ ලක්ෂ 10ක් විතර ඉන්න පිටරට දරුවෝ ඉන්න. ඒගොල්ලන්ට බැටරියක් ගෙන්න ගන්න අපි සල්ලි දෙන්න ඕනේ නැහැ, ගෙන්න ගන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න. එතකොට ටෙලිවිෂන් එක කම්පියුටරේ පාවිච්චි කරන්න පුළුවන්, බල්බ් 10ක් 12ක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිව්වොත් ඒ බැටරිය අපිට බරක් නැහැ, බැටරිය ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ සඳහා මිසක් මේ යෝධ සමාගම් මත නෙවෙයි අපට හදාගන්න තියෙන්නේ සූර්ය බලය ඇතුළුව පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 517 අතර හදාගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. අද බස් වලින් 75% පාරේ දුවන්නේ නැහැ. 75. අපි බලන්න ඕන බස් දුවනවාද, එහෙම නැත්නම් තෙල් ටික පුච්චලා විදුලිය ගන්නවාද කියලා. ඒ ගැන සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ වගේම මේක අන්තර් සම්බන්ධිත සැලැස්මක්. ඒ කියන්නේ හයිඩ්‍රෝපව, ඒ වගේම මිනි හයිඩ්‍රෝපව, ඒ වගේම සෝලා, ඒ වගේම සුළං බලය, ඒ වගේම අපේ තියෙන ගල්ලඟුරු පුච්චලා ගන්න ඒවා. මේ අතර අපි මොන කාලෙටද පීක් අවස් වල කොහොමද පාවිච්චි කරන්නේ? ඒකට තියෙන ජනන සැලැස්ම මොකද්ද? ඔබතුමාට කියන්නේ මේ පනත දාන්න කලින් අර පුනර්ජනනීය බලශක්තිය හා විදුලි ප්‍රතිපත්තිය මොකද්ද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව අන්සොලිසිටඩ් දෙනව නම් ඔබතුමන්ලා ඒක 25 හෝ 10ට අඩුවෙන් සිද්ධ කරන එක තමයි හොඳ. දැන් මේ තියෙන විදිහට ඔබතුමා කිව්වා ඉන්දියාවට විදුලිය දෙන්න යනවා කියලා. අපේ ලංකාවේ ඉස්සර තෙල් කතා කර අරමිය ගොඩක් කතා කර අද සුළං බලෙන් විදුලි නිෂ්පාදනය කිරීම හැකියාව මෙගාවොට් 15000ක් කියලා අද තක්සේරු කරලා තියෙනවා. මෙගාවොට් 15000ක් අපට 4000ක් විතර ඕන. ඒ වගේම සූර්යාලෝකයේ පිළිබඳ එහෙම සංඛ්‍යාලේඛනයක් මම දන්නේ හැටියට නැහැ. ඒ නිසා විදුලි ප්‍රතිපත්තිය තුල කුඩා පරිමාණ ගෙවල් වලට දුප්පත් මිනිසුන්ගේ වහලවල් මත, මධ්‍යම පන්තික වහලවල් මත ඒ මිනිසුන්ගේ නිදහසේ ඉඩ දෙන්න මේ හිර කරන්නේ නැතුව. ඊට පස්සේ ඒ මිනිස්සු මේ මෙගාවොට් 1000 අපට හදා ගන්න පුළුවන් මාස 3ක් වගේ කෙටි කාලය තුල මහජන එකමුතුවකින් මේක සිද්ධ කරොත්. ඒ නිසා ඔබතුමාගේ අදහස මම මේ ගැන බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් මම කියන්න කැමතියි දැනට ඛනිජ තෙල් අර්බුදයේ විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තියට ගමන් කිරීම සඳහා ගෙන ඇති පියවර මොනවාද? විදුලි බල නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය සකසා තිබේද? ඛනිජ ඉන්ධන භාවිතයෙන් විදුලියක නිෂ්පාදනයට වියදම ඔබතුමා දැනටමත් කියලා තියෙනවා. සූර්ය ශක්තියෙන් විදුලියක සඳහා නිෂ්පාදනයට වියදම කීයද? විදේශීය සමාගම් වලට විදුලිය නිෂ්පාදනය දෙනවා වෙනුවට තම වහල මත සෝලා පැනල් සවිකිරීමට ජනතාවට අවස්ථාව ලබා දීමෙන් මේකට කෙටි කාලීන විසඳුමක් තියෙන බවත් මම ඔබතුමාට කියන්න කැමතියි. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පූජ්‍ය අතුරලිය රතන හිමි විසින් 27-2 යටතේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ඔබ වහන්සේ එවලා තිබුණු ප්‍රශ්නවලට අමතරව ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරා. ඔබ වහන්සේ එවලා තිබුණු ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය දැනට තිබෙන ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනීය බලශක්තියට ගමන් කිරීම සඳහා ගෙන ඇති පියවර මොනවාද? පුනර්ජනීය බලශක්ති සංවර්ධනය සඳහා රජයේ විසින් ගෙන ඇති පහත සඳහන් ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයේ ඉහළ නැංවීමේ ශීඝ්‍ර වැඩපිළිවෙළකට මේ වනවිට අවතීර්ණය වී ඇත. වර්ෂ 2030 වන විට මෙරට විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් මගින් ජනනය කිරීම, වර්ෂ 2050 වන විට කාබන් උදාසීන විදුලි ජනනයක් කරා ළඟාවීම, ඒ අනුව ශ්‍රී ලංකා විදුලි මණ්ඩලය විසින් මේ වන විට පුනර්ජනීය බලශක්ති මූල ක්‍රියාකාරී සැලසුමක් සකස් කොට ඇත. එමගින් ජාතික විදුලි බල පද්ධතියට කඩිනමින් ලබාගත හැකි සූර්ය පියසිස් ඇතුළු මෙගාවොට් 10ට අඩු පුනර්ජනීය බලාගාර කඩිනමින් පද්ධතිය එකතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ලංකා විදුලි බල මණ්ඩලයේ දිගු කාලීන ජනසැනසුම හා පුනර්ජනීය බලශක්ති මූල ක්‍රියාකාරී සැලසුම් වලට අනුව මන්නාරම සහ පුනරින් ප්‍රදේශයන්හි මහා පරිමාණ සුළං හා සූර්ය බල ජනනය කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ඉදිකිරීමට සැලසුම් කොට ඇත. මීට අමතරව පුනර්ජනීය බලශක්ති ජාතික විදුලි බල පද්ධතිය ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේ මුහුණ පෑමට සිදු වූ නෛතික ගැටලු විසඳා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සුනිත්ති බලශක්ති අධිකාරිය සමග ඒකාබද්ධව අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කොට ඇත. පුනර්ජනීය බලශක්ති වැඩි වශයෙන් ජාතික සම්ප්‍රේෂණ ජාලයට අවශෝෂණය කර ගැනීම සඳහා සවිස්තර සම්ප්‍රේෂණ සැලසුමක්ද සකස් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන ආයෝජකයන්ද හඳුනාගෙන ඇත. වර්ෂ 2030 වන විට මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රබව මගින් ජනනය කිරීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට 2022-04-26 වන දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන ඇති අතර ඉදිරි කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. මෙගවට් 50ට වඩා වැඩි පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සඳහා පෞද්ගලික ආයෝජකයන්ගේ අභිප්‍රායන් Expression of interest, Kandaba Atiatra, Mehide Idamata at the Aitia Tahurukaran, Nalada Yojana Sandaha, Suniti Balashakti Adikari, Magin Tavakali Kanumeti and Nikut Kotata, Sulangsa, Sure Balashakti Sangwardene Kirim Sandaha, Vibavan Atistana, Sandaha Balashakti Sampa, Taksiru Kirimer Danatamat, Resource Assessment, Suniti Balashakti Adikari Magin, Sidukarata, Anumetin Pramadu, Punarjani, Balashakti Viapri Sambandin, Pasu Viparam Sidukara, කඩිනමින් එම ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී සූර්ය පියසි හා සම්බන්ධ කරන බැටරි ගබඩා පහසුකම් ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය මේ වන විටත් සකස් කොට ඇත. ප්‍රශ්න අංක 2 ඛනිජ ඉන්ධන භාවිතයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන වියදම් කීයද? ඛනිජ ඉන්ධන භාවිතයෙන් එක් එක් විදුලි බලාගාර මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය පහත පරිදි වේ. මෙය 2022 මැයි මාස මුල පැවති ඉන්ධන මිල ගණන් අනුව තමයි සකස් කළ තියෙන්නේ. ඒ අනුව මම මුලිනුත් සඳහන් කර ආකාරයට ලක්විජය බලාගාරය ඒකකයක් සඳහා රුපියල් 41.80යි සෝජිත් කැලණිදිස බලාගාරය ඒකකයක් සඳහා රුපියල් 84.80යි සපුගස්කන්ද බී බලාගාරය ඒකකයක් සඳහා රුපියල් 61.56යි සපුගස්කන්ද ඒ බලාගාරය ඒකකයක් සඳහා රුපියල් 66.42යි බත්තල මත ඉදිකල බලාගාරය ඒකකයක් සඳහා රුපියල් 62.14යි උතුරු ජනනී විදුලි බලාගාරයේ ඒකකයක් සඳහා රුපියල් 65.52යි වෙස් කෝස් විදුලි බලාගාරයේ ඒකකයක් සඳහා රුපියල් 68.20යි කැලණිතිස්ස කම්බයින් සයිකල් එක ඒකකයක් සඳහා රුපියල් 98.40යි කැලණිතිස්ස GT7 එක ඒකකයක් සඳහා රුපියල් 137.60යි හදිසි අවස්ථා හැටියට මෙගවොට් එකේ බලාගාර ඒකකයක් සඳහා රුපියල් 110යි කැලණිතිස්ස ෆ්‍රේම් VGT බලාගාරයේ වෙනුවෙන් විදුලි ඒකකයක් සඳහා රුපියල් 182.80ක් මේ 2022 මැයි මාස මුල පැවති ඉන්ධන මිල ගණන් අනුව තමයි සකස් කළ තියෙන්නේ. ප්‍රශ්න අංක 3 සූර්ය ශක්තියෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන වියදම කීයද? සූර්ය පියසි මගින් විදුලි ජනනය කිරීමේදී පළමු වසර 7 තුළ එක් ඒකකයක් රුපියල් 22 බැගින්ද ඉන් පසු අවුරුදු 8ක් සහ 20ක් අතර කාලය සඳහා ඒකකයක්ට රුපියල් 15.50ක් බැගින්ද සූර්ය බලය ලබා ගැනීමේදී එක් ඒකකයක් රුපියල් 20 සිට රුපියල් 35 දක්වා නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවේ. ප්‍රශ්න අංක 4 විදේශීය සමාගම් වලට විදුලිය නිෂ්පාදනය දෙනවා වෙනුවට තම වහලේ මත සෝලා පැනල් සවිකිරීමට ජනතාවට අවස්ථා නොදෙන්නේ ඇයි? සූර්ය පියසි මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් දැනටමත් ජනතාව වෙත සලසා දී ඇති අතර එහිදී මුහුණ දීමට ඇතිවන අතිවේ තිබෙන සිදුවන ප්‍රශ්න निराකරණය කිරීම සඳහා වැඩි අමදානයක් යොමු කර පිළියම් ලබා දී ඇත. මෙරට විදුලි ඉල්ලීමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මගින් ජනනය කිරීමේ රජයේ ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස සූර්ය පියසි සංවර්ධන ක්‍රියාත්මක වන අතර මේ වන විට සූර්ය පියසි මගින් මෙගවොට් 594ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබා දීම සඳහා පාරිභෝගිකයන් 41146ක් සම්බන්ධ වී ඇත. මෙගවොට් 20ක පමණ ධාරිතාවයක් සෑම මාසයකදීම සූර්ය පියසි මගින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දුන් ඩොලර් මිලියන 50ක ණය මුදල් උපයෝගී කර ගනිමින් ජනතාවට සූර්ය පියසි සඳහා 2021 වර්ෂය වන තෙක් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලැබූ අතර එහි දෙවන අදියර සඳහා තවත් ඩොලර් මිලියන 80ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට බලාපොරොත්තුෙන් පසුවේ. සූර්ය පියසි ස්ථාපනය සඳහා සේවා සපයන සියලු ආයතන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි කොට අවශ්‍ය සේවාවන් සැපයීමට කටයුතු කොට ඇත. එමෙන්ම සූර්ය පියසි මගින් ජනනය කරනු ලබන විදුලිය අවශෝෂණයේදී විදුලි බෙදා හැරීමේ පද්ධතිය අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත රුපියල් මිලියන 50ක් ලබා දී ඇත. මේ තුලින් වැඩි වශයෙන් වහලේ මත සවිකරන සූර්ය පියසි පද්ධති එක්කර ගැනීමට පහසුකම් සලසා ඇත. ගරු කථානායකතුමනි, මීට අමතරව ඔබ වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න කීපයක් තිබුණා මේ ලිඛිතව ලබා දීමු ප්‍රශ්නවලට අමතරව. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අපිට බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබුණේ සුනිත් බලශක්ති අධිකාරියේ පනත මගින් ඔවුන්ට ආවරණ අනුමැතිය ලබා දීලා බලශක්ති ඔවුන්ට අවශ්‍ය බලපත්‍රය ලබා දීමෙන් අනතුරුව විදුලි බල මණ්ඩලයේ බොහෝ අවස්ථාවලදී මත කරන තර්කයක් තමයි විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය ට්‍රාන්ස්මිෂන් ලයින් එක. එහෙම නැත්නම් ග්‍රිඩ් කැපැසිටි එක. නොමැති වීම නිසා මේක කරගෙන යාමට නොහැකි බව. එතන අපි හෙට දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා 70%ක් සහ 30%ක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මේ 2030 වෙනකන් අපේ ඉලක්කය මොකක්ද කියන එක. ඒ වගේම විදුලි බල මණ්ඩලයෙන් හදලා තියෙන විශේෂයෙන්ම ට්‍රාන්ස්මිෂන් ලයින් සහ ග්‍රිඩ් කැපැසිටි ඩිවලොප් කිරීම සඳහා සංවර්ධනය කිරීම සඳහා ඔවුන් සකස් කළ තියෙන සැලසුම. නමුත් ගරු කථානායකතුමනි අපි විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරේ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට නම් විදුලි බල මණ්ඩලය මුදල් ආයෝජනය කළ යුතුයි. ඒ මුදල් ආයෝජනය කළා කියනවා කියන්නේ මහා භාණ්ඩාගාරයේ රජයේ මැදිහත් වෙන්න ඕන ඒ අවශ්‍ය මුදල් ලබා දෙන්න. ඒතර ඒ කටයුතු සම්පූර්ණ කරලා අපි යනවා නම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන්න ඒක තමයි තියෙන ප්‍රමාද වෙන්නේ. ඒ නිසා යම් කිසි පුද්ගලෙක් සුනිත් බලශක්ති අධිකාරියේ ඒ නිසි ක්‍රමවේදයේ යටතේ බලපත්‍ර ලබාගෙන තිබෙනවා නම් ඔහුට ග්‍රිඩ් කැපැසිටි එක නැත්නම් ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඩිවලොප් කරලා නැත්නම් ඒ ස්ථානයේ ඒක CB එකේ සැලසුම අනුව ඒ කටයුතු කිරීම සඳහා ඒ ආයෝජකයන්ගෙම මුදල් ආයෝජනය කරලා ඒ කටයුත්ත කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි තියෙන ලොකුම බාධාව. මොකද විදුලි බල මණ්ඩලය හිතනවා විදුලි බල මණ්ඩලය විතරයි ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි ග්‍රිඩ් කැපැසිටි එකයි ඩිවලොප් කරන්න ඕන කියලා. නමුත් ඔවුන්ට මුදලුත් නැහැ. ඔවුන්ගේ ප්ලෑන් එක අනුව ගියොත් අපිට 2050 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා මේ විදුලි ජන පද්ධතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේක වේගවත් කිරීමට නම් අපි අනිවාර්යෙන්ම දැනටමත් බලපත්‍ර ලබා දීලා තිබෙනවා. මේකේ වැරදි මතයක් යනවා මේ සංශෝධනයේ මගින් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනත් ආකාරයෙන් සිදු වෙනවා කියලා. ඒක කිසිසේත් එසේ වෙන්නේ නැහැ. සුනිත් බලශක්ති අධිකාරියේ දැනටත් තියෙන පනතේ විධිවිධාන අනුව තමයි යම්කිසි පුද්ගලයෙක් ඉඩමක් තියනවා නම් ඒ ඉඩමේ අයිතිය තහවුරු කරගන්න පුළුවන් නම් ඒකේ විභවයක් තියනවා කියලා තේරෙනවා නම් ඒ අනුව ලබා දෙන බලපත්‍රයට තමයි අපි මේ ඉල්ලීම කරන්නේ මේක කඩිනම් කරන්න කියලා. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති කළ යුතුයි. ඔබ වහන්සේ කිව්වා මේක ඉන්දියාවට දෙන්න තීන්දුව කළ තියෙනවා. නෑ ඉන්දියාව දෙන්න නෙවෙයි. මේක අවුරුදු 30ක් තිස්සේ සාකච්ඡා කරපු කාරණාවක්. මේක මුහුද යටින් කේබල් එකක් යන්න ඕන කියලා කතා කරා. ඊට පස්සේ ඕවර්හෙඩ් කේබල් එකක් යන්න ඕන කියලා කතා කරා. නමුත් ඒක කළ යුතු දෙයක්. අද ඉන්දියාව කනෙක් කරලා තියෙනවා බංග්ලාදේශ් එක්ක. අද ඉන්දියාව කනෙක් කරලා තියෙනවා නේපාලයත් එක්ක. අද ඉන්දියාව බූතානයත් එක්ක කනෙක් කරනවා. ඒ නිසා අපේ රටේ මේ අවශ්‍යතාවය ඔබ වහන්සේම කිව්වා අපේ රටේ අවශ්‍යතාවයට වැඩි ප්‍රමාණයක් අපිට උත්පාදනය කරන්න පුළුවන්. හැබැයි උත්පාදනය කරන්න පුළුවන් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒක අපිට අපනයනය කරන්න බැරි නම්. ඒ නිසා තමයි අපි මේ සැලසුම ක්‍රියාත්මක කළ යුත්තේ ඉන්දියානු රජයත් එක්ක. ඒ නිසා අපි කිසිම ආයෝජකයෙක් එසේ තෝරගෙන නැහැ. රාජ්‍ය රජයන් අතර තියෙන කිවිසුම් අනුව තමයි යම් යම් ආයෝජකයෝ වෙලා තියෙන්නේ. ඒ ආයෝජකයෝ තමන්ට තියෙන ඉඩම් ටික මිලදී අරගෙන ඒ කටයුත්ත කරාට පස්සේ තමයි අපි බලපත්‍ර ලබා දීමේ කටයුත්ත අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ කටයුත්ත කිරීම සඳහා ඔබ වහන්සේ ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා සහයෝගය ලබා දුන්නොත් පමණයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ කියන එක මෙලා නැවත මතක් කරනවා.
අමාත්‍යංශ නිවේදන.
Give us time to do this. You all can talk it over later. This is not a debate. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කථානායකතුමනි.
ඒක හෙට ගන්න.
හෙට කරන්න පුළුවන් කථානායකතුමනි. මෙහෙට තියෙන විවාදයක්. අපිට තියෙන මුදල්
හෙට ගන්න.
මුදල් වැඩ කටයුතු අවසන් කරන්න.
අමාත්‍යංශ නිවේදනය හෙට කරන්න පුළුවන්ද? එහෙනම් ඉදිරි ඔතුමාගේ අමතෙන් නිවැරදි ඉදිරිපත් කරන විනාඩි දෙකක් යන්නේ
නැහැ.
ඒක හෙට ඒකත් හෙට කරනවද ගරු එමත්තුමනි? ඔබතුමාගේ ප්‍රකාශය එහෙනම් ඔබතුමාගේ විනාඩි දෙකක් ඉවර කරන්න.
ගරු කථානායකතුමනි, මේ විශේෂ ප්‍රකාශය කරන්නට මට අවස්ථාව ලබා දීම ගැන මම පළමුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙතෙක් කටයුතු කළ මම අද පටන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලාටත් රටේ ජනතාවටත් ප්‍රකාශ කර සිටිනවා. මා මේ පව සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාටත් ලිඛිතව මීට දින කීපයකට කලින් දැනුම් දුන්නා. දේශපාලන සන්ධානයකට එක්වීමේ පදනමින් අපි සමගි ජන බලවේගයට එක් වූයේ 2020 මාර්තු මාස 18 වෙනි දින ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුවයි. මේ ස්වාධීන වීමද එම අවබෝධතා කිසුමේ හරයට අනුකූල බව මා ඒ පිළිපියේ සඳහන් කර තිබෙනවා. මා මේ තීරණය ගත්තේ කිසිවෙක් කෙරෙහි ඇති පුද්ගලික තරහක් වෛරයක් නිසා නෙවෙයි. මා හැමදාම විශ්වාස කළ ප්‍රතිපත්තිකරුක භාවයත් හද සාක්ෂියට එකඟව කටයුතු කළ ආකාරයත් අනුවමයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද වෙනදාට වඩා වගකීම් සහගතව සහ ප්‍රායෝගිකව කටයුතු කරන්න සිදුව තිබෙනවා. මේ ස්වාධීන වීමේ අරමුණ ඒ වෙනුවෙන් වඩා ප්‍රශස්ත ඉඩකඩක් වෙන්කර ගැනීමක් ලෙසයි මම සලකන්නේ. මේ ප්‍රවෘත්තියේ පළවීමත් සමගම ඇතැම් ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල මා ආණ්ඩුවේ ඇමති ධූරයක් ගැනීමේ උවමනාවෙන් මේ සිදු කරන බව පවසා තිබෙනවා. ඒ අර්ථකථනවල කිසිම සත්‍යයක් නැහැ. මේ ආණ්ඩුවේ කිසිම ඇමතිකමක් දැරීමට මගේ අදහසක් නැහැ. මා කියන්නේ මේ ආණ්ඩුව හරයාත්මක වෙනස් වූ බවයි. මේ ආණ්ඩුව වචනේ පරිසමාප්තත්වයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හා අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතු බවයි. අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ගැන විස්තර කරන්න මම කාලය ගන්නෑ. ඒවා ගැන ඕනතරම් කතා කර තිබෙනවා. මා මේ පිළිබඳව අනතුරු ඇඟිවේ 2013 මා කෘතියක් ලිව්වා. ඒ සම්බන්ධයෙන් ආලපාලු ආර්ථිකය නමින් 2016 මූල්‍ය අර්බුදයේ පාමුල නමින් මම කෘතියක් ලිව්වා. ඒ කෘති දෙකෙන්ම මා විසින් ඒ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. ඒවා අද සත්‍යාපනය වීම ගැන මට කිසිම සතුටක් නැහැ. අධික වේදනාවකින් අපි ඉන්නේ. අද අපේ විසඳුම අගමැතිතුමා විසින් ඊයේ ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික කරගත් එකක් වෙන්න පුළුවන්. ඒ වැරදි ගියොත් අපේ පරිභෝජනය සැලසුම් සහගත ලෙස සංකෝචනය කරගන්නා වූ සොදේශවාදී එකක් වෙන්නත් පුළුවන්. මේ මොන විකල්පය ගත්තත් ඒ ක්‍රියාත්මක කරන්නට අවම දේශපාලන කොන්දේසියක් සපුරාගත යුතුයි. එනම් රටේ දේශපාලන පක්ෂ අතර තියෙන පටු බලාරගලයේ තාවකාලිකව නවත්වා අප මුහුණ දෙන මේ මහා ජාතික ආපදාවට සාමූහිකව මුහුණ දීමයි. ඒ කළ හැක්කේ පොදු ආවම වැඩපිළිවෙලක් සහිත තාවකාලික සර්වපාක්ෂික හා අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙන් දැන්ට පිහිටුවා තිබෙන ආණ්ඩුව එවැන්නක් නොවන බව මා ප්‍රකාශ කරන්න ඕනි. මේ රටේ ජනතාව අද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන සම්ප්‍රදායික ගාලගෝට්ටි රණ්ඩු සරුවල් පුරාජේරු කතා අමනෝඤ්ඤ චර්යාව දෙස බලා සිටින ඉතා පිළිකුලකින් තරහකින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්ප්‍රදායික නායකයන් සම්ප්‍රදායික වැඩසටහන් අද මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කර හමාරයි. මජර පවුල්වාද ප්‍රායෝගිකත්වයේ බිඳුවක්වත් නැති පොතේ ගුරුවාද ජන දුක වෙනුවෙන් බිඳු මාත්‍රයක සහකම්පනයක් නැති ව්‍යාජ ප්‍රකාශ අද ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන අතර අප අතර සිටින බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වැටහීමක් නැහැ. අප සියලු දෙනාට වෙනස් වීමට සිදුව තිබෙනවා. නායකයින්ට මෙන්ම ජනතාවට වෙනස් වීමට සිදුව තිබෙනවා. රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේන මාර්ගය පිළිබඳ අදහසක් අපි පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා. ඒට විශාල සාධනීය ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රටක විපක්ෂ මන්ත්‍රීවරුගේ වගකීම් වන්නේද විවේචනයෙන් ඔබ්බට ගිහින් විකල්ප සූදානම් කිරීම බව මා අවංකව විශ්වාස කරනවා. අද අවශ්‍ය වන්නේ සාමූහිකව බලගැන්විය හැකි විකල්පයක් නිර්මාණය කිරීමයි. රටට නව හැරවුමක් අවශ්‍ය ඇති මේ මොහොතේ. ඒ වෙනුවෙන් මගෙත් මා සමග සිටින පිරිසේ දැනුම කුසලතාවය හා කැපවීම බාධා වලින් තොරව ලබා දීමට නම් මෙවැනි ස්වාධීනීමක් සිදු කළ යුතු බව සඳහන් කළ යුතු තිබෙනවා. එමෙන්ම මහා මැතිවරණදී මාහට ඡන්දය දුන් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කිසිවිටක පාවා දීමට මා කටයුතු කරන්නේ නැහැ. එම ජනවරමට උපරිම සාධාරණී ඉෂ්ට කළ හැක්කේ මෙවැනි තීරණාත්මක වේලාවක මෙවැනි තීරණයක් ගැනීම බව මා වැඩිදුරටත් ප්‍රකාශ කරන්න කැමැති. බොහොම ස්තුතියි.
විශ්වති සභානායකතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනාංක 1
අලෙවි යෝජනා ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි.
සභාව එකඟද?
අයි.
සභාංක 2
ඉදිරිපත් කරනවා කතානායකතුමනි.
සභාව එකඟද?
අයි.
අංක 3 හෙක්කප්පමැතිතුමා.
කරු කතානායකතුමනි, ජයමග සංවර්ධන සමාජ සත්කාරක හා පුණ්‍යදාර පදනම පළත් කෙනු පද මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
ජී ඉදිරිපත් විස්තර කරන්න.
කතානායකතුමනි, එම යෝජනා මම විස්තර කරනවා.
ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන කටයුතු අංක 1
1
සිට 6 දක්වා මුතුමාට.
කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1, 2, 3, 4, 5, 6 මම ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම මම අපේ චම්පික රණවක මන්තුමාගේ කතාවට ඇහුම්කන් දුන්නා. අද අපි මුහුණ දීලා තියෙන තත්ත්වයේ බරපතලකම එතුමාට වැටිලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ හැම එක්කෙනාම ඇමති ගන්නට උවමනක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවම සංවර්ධනය සඳහා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව අපි ආයතනයක් හැටියට සදවාගත යුතුයි. එතනින් අපිට පුළුවන් ඉතුරු අභිලාෂ ඉෂ්ට කරන්නට ක්‍රියා කරන්නට. මම දීර්ඝ වශයෙන් ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. ඊයේ මම ආර්ථිකය ගැන කරුණු කිව්වා. ඒත් විශේෂයෙන්ම ඊට පස්සේ අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඩොලර් කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. මම ඒකත් කිව්වා. ඊට අමතරව මම කියන්න කැමති විශේෂයෙන්ම මම ඊයේ හැන්දෑවේ IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය එක්ක කතා කරා. මමත් ඔබතුමා කිව්ව එක තමයි මමත් කිව්ව අපිට විගහට මුදල් ඕන. දැන් තියෙන වැඩසටහන් වලට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේක අපිට විගහට ලබා දෙන්න අපි මෙතනින් එකඟ වුණාම තමයි අපිට වෙනත් රටවල් වලින් මුදල් ලබා ගන්න පුළුවන් කියලා. ඒ එතුමිය කිව්ව ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ මාසේ එන මාසේ අපිට පුළුවන් මේ වැඩ කටයුතු අවසන් කරන්න අපි උත්සාහ ගන්න ඕනේ. I spoke to the managing director and requested help to expedite this process because we need the bridging finance. To get bridging finance we need the agreement on the IMF on the both our arrangements and also in regard to the debt restructuring plan. Now that's something we are unfamiliar with, so we've got the two consultants. We've got to speed it up and especially in regard to the private creditors who've taken the ISBs. So I am doing my best. I will do my best to push this forward and ensure that we can get financed by September the latest. So we have to work hard and we have to think anew. මං හිතන්නේ අලුතෙන් හිතන්නේ නැතුව මේ වැඩ මෙතනින් ගොඩ එන්න බෑ. අපි අනුතෙන් හිතලා තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. අද බලන්න එක උදාහරණයක්. අපිට අද ඉන්ධන නැහැ. අපිට ගල් අඟුරු නැහැ. කිසිම රටක් අපිට මුදල් දෙන්නේ නැහැ ඒවට. අපිට පුළුවන් පෝරවලට ගන්න, බේත් වලට ගන්න, ආහාර වලට දෙන්න, මෙතෙන්ට දෙන්නේ නැහැ. මේකෙන් දෙන්නේ ඉන්දියාව විතරයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් වලින් තමයි අපි අරගන්නේ. දැන් අපිට දීලා තියෙන මුදල් ටික අවසාන වේගෙන එනවා. අපි ආපහු ඉන්දියාවක කතා කරනවා. ඉන්දියාවක කතා කරලා කියන විගහට මේක දෙන්න. අපිට විදුලි බලය ඕනේ. අපිට ඉන්ධන ඕනේ. අපිට රාත්‍රියේ ඉඳගෙන රාත්‍රියේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඩම් කරන්න තියෙනවා. අපේ ගෙවල් වලට උමනයි. අපේ කර්මාන්ත ශාලා ගෙනියන්න උමනයි කියලා මුදල් ලබාගෙන ඉන්නේ. ඒ නිසාම එකක් කියන්න කැමති අවවාද කරනවා. අපි මේ රටේ ගිහින් බ්ලැක් අවුට් එකක් ඇති කරොත් මට කියන්න එපා ඊට පස්සේ ගිහින් ඉන්දියාවේ මේවා ලබා ගන්න කියලා. අපිට හදිසියක් නැත්නම් ඇයි ඒ අය අපිට දෙන්නේ? හැම වෙලේම අපිට කියන්නේ අපි you help yourself then we will help you. තමුන්නාන්සලා තමුන්නාන්සලා උදව් දෙන්න ඊට පස්සේ අපි උදව් දෙන්නම් කියලා. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. මේ සංගම් හැම එක ප්‍රශ්න විසඳන්න පාර යන්න ප්ලකාඩ් අල්ලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. බ්ලැක් අවුට් කරන්න එපා. බ්ලැක් අවුට් කරොත් මීට පස්සේ අපිට වග කියන්න බෑ. ඉන්දියාව දෙයි කියලා ඉන්දියාවටත් ඕන තෙල්. අපි දෙන එකට සමාන විරුද්ධයි ඉන්දියාවේ. ඇයි මෙයාට දෙන්න කියලා අහයි. ඉතින් මේක මම විශේෂයෙන්ම මේ සභාවට කියන්න කැමතියි.
ලෝක බැංකුවේ අපි ආධාරය ඉල්ලුවාම ඒගොල්ලෝ කිව්වා ඉකොනොමික් රිෆෝම්ස් ඇන්ඩ් පොලිටිකල් රිෆෝම්ස් කියලා. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණය, දේශපාලන ප්‍රතිසංස්කරණය. ඉතින් ආර්ථිකය මං හිතන්නේ අගමැතිතුමා සාකච්ඡා කරගෙන යනවා වගේ. ඒක ගහන්නේ නැහැ. නමුත් දේශපාලන ප්‍රතිසංස්කරණය බලවත් ඉල්ලුවද ගරු අගමැතිතුමා?
ඒක වෙනම ලෝක බැංකු ගන්නෙත් මට කිව්වා IMF එක සමග එකඟ වුණාම අර බ්‍රිජින්ග් ෆිනෑන්ස් ටික දෙන්නම් කියලා. So we have to get the bridging finance to do the IMF.
No, I am asking about political reform.
That I'll ask them and let you know, but I have not discussed that.
Yes.
I am just focusing not on the full lot,
yes.
But World Bank and all can give us some bridging finance before the others come.
Yes.
And they want agreement with the IMF. But on the political reforms, I will ask them.
Samantha Powers communicate and also
I know,
the U.S. ambassadors communicate.
I know that.
Mention about political reforms.
So I'll come back to you on that.
All right.
Thank you.
ඔව් හිටපු ජනාධිපතිතුමා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම චම්පික රණවක අමිතුමා ඉදිරිපත් කළ අදහස ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට මාස 3කට වැඩි කාලයක පටන් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා සමගත් අවස්ථා දෙකදී පමණ සාකච්ඡා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීම සම්බන්ධයෙන්. අපි ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කළා, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමය අපිට වෙනත් මුදල් ආධාර දෙන ආයතන මේ සෑම ආයතනයකින්ම කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒගොල්ලන් උදව් කරන්න සූදානම් කියලා. ඒ වගේම ඒ තුල මැතිවරණයක් පවත්වන කාල සීමාවක් සාකච්ඡා කරලා තීන්දුව කළා ඒ ප්‍රකාශයට පත් කරන්න ඒ අනුව ඒ ජාත්‍යන්තර සංවිධාන සියල්ලම සහයෝගය දෙනවා කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවකට මේ රට අද වැටලා තිබෙන තත්ත්වෙන් ගොඩ ගන්න. ගොවීන්ට පොහොර නැහැ, තෙල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ, ආහාර නැහැ, ආහාර මිල වැඩි වෙලා රට ඉතාම බරපතල තත්ත්වයකට වැටලා තියෙන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීම පිළිබඳව අපේ සම්පූර්ණ කැපවීම තියෙනවා සහයෝගය දෙනවායි කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ.
ගෑන්ත කරනවද නේද?
ද කැමරා නවත්තන්නේ නැහැ නේද? ගරු කතානායකතුමනි, ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරපු විශේෂ ප්‍රකාශය පදනම් කරගෙන රටේ වර්තමාන තත්ත්වය ගැන මේ විවාදයට එකතු වෙන ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ මොහොත වන විට අග්‍රාමාත්‍යතුමාට එවැනි ප්‍රකාශයක් කරන්නටත් අපට මේ විදියට මේ සභාවේ කතා කරන්නටත් සිද්ධ වෙලා තිබෙන්නේ පසුගිය කාලය පුරාම ජනාධිපතිතුමත් ආණ්ඩුවත් වැරදි ආර්ථික කළමනාකරණයක් කරපු නිසා අද මුළු ජනතාවට මේක විඳවන්න සිද්ධ වෙච්ච නිසා. ගරු කතානායකතුමනි, බලන බලන තැන අපිට දකින්න ලැබෙන්නේ තෙල් පෝලි. දවසින් දවසම එක උග්‍ර වෙනවා. දැවැන්ත ගෑස් පෝලින් තමයි හැමතැනම තිබෙන්නේ. දරාගත නොහැකි බඩු මිලකින් ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට අද උත්තර සොයමින් සිටිනවා. කොටින්ම කියනවා නම් ජනතාවගේ ආදායම් අඩු වෙලා වියදම් අසීමිතව වැඩි වෙලා රටත් ජනතාවත් අන්තිම අමාරු තත්ත්වයකට වැටිලා ඉන්න වෙලාවකයි අපි මේ කටයුතු කරන්නේ. එනිසා අග්‍රාමාත්‍යතුමාගේ කතාව දිහා අපි කවුරුත් බොහොම විමසිල්ලෙන් බලාගෙන හිටියා. එතුමා ඊයේ ඒ විශේෂ ප්‍රකාශය කරද්දී ඉතාම කදිම උදාහරණයක් මේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරද්දී පෙන්වලා දුන්නා. දැන් අපේ රටත් හරියට ක්‍රියාවිරහිත වෙච්ච කම්පියුටරයක් වගේ කියලා වැඩ කරන්නේ නැති නිසා මුලින්ම කළ යුත්තේ මේ වැඩ නොකරන කම්පියුටරය යළි හදා ගැනීමයි කියලා එතුමා කිව්වා. දැන් අපි කරන්නෙත් ඒක තමයි කියලා කිව්වා. ඒකට අතුරු අයවැයක් මගින් කම්පියුටරය රීසෙට් කළ යුතු බවත් එතුමා මතක් කරා. එතකොට අපිට පුළුවන් කිව්වා නවීන මෙහෙයුම් පද්ධතියක් දාගෙන කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෙන්න වෛරස් ගාඩ් එකක් දාගෙන කම්පියුටරය ආපසු පනගන්විය යුතුයි කියලා රීසෙට් කරන්න ඕනේ කියන එක තමයි එතුමා ඒ උදාහරණයෙන් පෙන්නලා දුන්නේ. පෞගිය කාලේ මේ හොඳට වැඩ කරමින් තිබුණු කම්පියුටරේ වැඩගත්ත මිසක් ඒක නඩත්තු නොකළ නිසා අතරමැදි මෙහෙම ක්‍රියාවිරහිත වූ බව අපිට පේන්න තිබෙනවා. දැන් මෙහෙම රීසෙට් කරන්න අපිට මුදල් කොහෙන්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒකත් මුදල් අච්චු ගහලා නම් රීසෙට් කරන්න යන්නේ තවදුරටත් කම්පියුටරයේ දිගින් දිගටම ලෙඩ දෙන එක තමයි සිද්ධ වෙන්නේ කියන එක කාටවත් තේරෙනවා. ඒ නිසා මේක රීසෙට් කරන්න ඩොලර් සොයා ගන්න වෙනවා. ඒකට අපි කවුරුත් එකතු වෙලා විසඳුම් සොයන්න අවශ්‍යයි කියන එක මම කල්පනා කරනවා. ගරු කතානායකතුමනි, එතුමා කිව්වා ආහාර සුරක්ෂිත භාවය වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්න බව. ඒ වගේම ලෝක ආහාර සංවිධානය මෑතකදී කරපු සමීක්ෂණයකට අනුව ඊට සම්බන්ධ කරගත් පවුල් වලින් 73%ක්ම තමන්ගේ දෛනික ආහාර වේල අඩු කරලා තිබෙනවා. ආහාරය සඳහා ගන්න ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. එළවලු දෙකක් ගත්තා නම් එකකට බැහැලා තිනවා. වේල් තුනක් කෑව නම් දෙකකට බැහැලා තිනවා. ඒ தත්ත්වය තිබෙන බව තමයි එතුමාගේ කතාවේ සඳහන් කරේ. මේ අන්දමට කතානායකතුමනි, අපට ආහාර අහිමිකර මූණ දීමට මූලිකම හේතුව වුණේ ජනාධිපතිතුමා අරගත්ත හිතුවක්කාර අමනෝක්ෂ තීන්දුව තීරණ බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේ විපාක කුසිශේෂ්ත්‍රයේ විශේෂඥ ආචාර්ය මහාචාර්යවරු දිගින් දිගටම ජනාධිපතිතුමාට පෙන්වලා දුන්නා. මේ සභාවේදී අපි දිගින් දිගටම ඒ ගැන කතා කරා. නමුත් සත පහකට මායිම් නොකර ඒ තීන්දුවේම හිටියා. ඒකෙම එල්බගෙන හිටියා. එදා අපිට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සාගතයක් ඇති වෙන බව අනතුරු ඇඟෙව්වා. ඊට ප්‍රතිචාර දැක්වේ එතුමාව තනතුරෙන් ඉවත් කරලයි. දැන් බලන්න කතානායකතුමනි, මේ රසායනික පෝර තහනම ඉවත් කරලා මාස 6ක් විතර වෙනවා. නමුත් මාස 6ක්
ඕඩර් ප්ලීස් හොන්ඩබල් ශාන්ත බණ්ඩාර විල් ටේක් ද චේන්.
ගරුමන්තව කතා කරන්න.
උදාසනාරුවේ සභාපතිතුමනි, මං කී කීටි ඔබතුමාගේ දිස්ත්‍රික්කයටත් බොහොම බලපාන මේ රසායනික පෝර තහනම ඉවත් කළත් මාස 6ක් විතර වෙනවා. තාම බැරි වුණා ජනතාවට පෝර ටික ලබා දෙන්න. රජය ඒකට අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ රජය නිර්මාණය කරපු පෝර ප්‍රශ්නෙට විතරක් නෙමෙයි, මේ වෙද්දි ගොවීන්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. පෝර නැතිකම විතරක් නෙමෙයි, ඒ අයගේ ට්‍රැක්ටරේ යන්ත්‍ර සූත්‍ර කුඹරේ දාලා ඩීසල් පෝලිං වල ලගින්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ දවස්වල රසායනික තොර තහනම් කරලා මොකද්ද කිව්වේ? ආසියාවේ කාබනික ගෙවත්ත බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරන හැටි කිව්වා. ඒ නිසා අපි කියනවා දැන්වත් තමුන්නාන්සලා තීරණයක් කරන් තියෙනවා රසායනික පෝර අවශ්‍යයි කියලා. අගමැතිතුමාගේ කතාවෙත් ඒක සඳහන් කරා. ඉතාම ඉක්මනින් කොයි විදියෙන් හරි ප්‍රමුඛ කාර්යභාරයක් හැටියට සලකලා ගොවි ජනතාවට අවශ්‍ය කරන පෝර ටික ඉක්මනින් ලබා දෙන එක ප්‍රමුඛම අවශ්‍යතාවය හැටියට සලකන්නේ කියලා මම කියනවා. ඒ වගේම මේ පෝර ප්‍රශ්නය වීගෝවිතරණයට පමණක් නෙමෙයි බලපාන්නේ. සභාපතිතුමනි, තේ, පොල්, රබර්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග හැම එකටම මේක බලපානවා. දැන් මම නියෝජනය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. අපේ වගේ දිස්ත්‍රික්කවල කුඩා තේවතු හිමියන්ට අද මේ පෝර ප්‍රශ්නය තදින් දැනිලා තිබෙනවා. මේ වෙනකොට ලෝක වෙනද පොලේ මෙතෙක් කිසි දවසක නොලැබිච්ච වැඩිම මිලක් අමුතේ දළු කිලෝකට ලැබෙනවා. රුපියල් 200 ගාණක් ලැබෙනවා. අද වාර්තාගත විදියට ඒක ඉහළ ගිහින් තිබෙනවා. නමුත් පෝර හිගේ නිසායි, පෝර මිල අධික වීම නිසායි ජනතාවට ඒක ප්‍රතිඵලය ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. දැන් තේ අස්වැන්නත් සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි, මට මතක් වෙනවා හිටපු මුදල් ඇමතිතුමයි කෘෂිකර්ම ඇමතිතුමයි අපිට මතකයි අපිට කිව්වා පෝර ප්‍රශ්නේ නිසා අගතියටපත් ගොවීන්ට වන්දි ලබා දෙනවා කියලා බොහොම ලොකුවට කතන්දර කිව්වා. මට මතකයි මම මේ සභාවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් ඇහුවා හිටපු ඇමතිතුමාගෙන්, ඒ වන්දි දෙනකොට කුමන වගාවන් සඳහාද ගෙවන්නේ කියලා. එතුමා පැහැදිලිව කිව්වා වී වගාවට විතරයි කියලා. නමුත් අදටත් ඒ වන්දිවත් තාම වී ගොවිතැන් කරපු ජනතාවට දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. අගමැතිතුමා ඊයේ කිව්වා හෙක්ටයාර් දෙකට අඩු වී ගොවීන්ගේ ගොවින අය 100%කින් කපා හරින බව. අපි ඒ ගැන සන්තෝසයි. හැබැයි අපි කියන්න ඕන මේ අනිත් භෝග වගාකරුවන්ටත් මේ අස්වැන්න අඩු වීම නිසා ණය ගෙවා ගන්න පවා බැරිව සිටින බව අමතක කරන්න එපා කියලා අපි රජයට මතක් කරනවා. දැන් මේ රජය ඇති කරපු විනාශයට මූණ නොදෙන ශේත්‍රයක් නැති ගානටම පරපතල ප්‍රශ්න රටපුරාම දකින්න තියෙනවා. දැන් බලන්න දීවර කර්මාන්තයේ නිරත වෙච්ච මිනිස්සුන්ට ඉන්ධන අධික මිල දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්ධන හිගය ඒ අයගේ කර්මාන්තයට බලපාලා තිබෙනවා. මේ විද්‍ය ඉදිකිරීම් ශේත්‍රයේ බරපතල ගැටලුවලට මූණ දීලා තිබෙනවා. සිමෙන්ති මිල, යකඩ මිල, ඒ වගේම ඉන්ධන මිල මේ සියලු දෙනාටම බලපාලා තිබෙනවා.
විනාඩියක් කාලයක් තියෙනවා.
සංචාරක ව්‍යාපාරය ගත්තොත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඒකට ණයගත්ත මිනිස්සුන්ට අද ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. වාහන කල්පදු ක්‍රමයට ගත්ත මිනිස්සු, යන්ත්‍ර සූත්‍ර කල්පදු ක්‍රමයට ගත්ත මිනිස්සු ඒ ණය ගෙවා ගන්න බැරුව අසරණ වෙලා තිබෙනවා. ණය දුන්න ආයතන ඒ මිනිස්සු පස්සෙන් එලවන්න පටන් ගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, රජයේ සේවකයන් දිහා බැලුවත් ජීවන වියදමත් සමග ඒ වගේම අනිකුත් වැඩිවීම් සමග ඒ මිනිස්සුන්ගේ වැටුප මදි වෙලා තිබෙනවා. අද ජීවත් වෙන්නේ පෞද්ගලික අංශයත් එහෙමයි, රැකියා පව අවධානයකට ලක් වෙලා තිබෙනවා. එදිනෙදා හරි හම්බ කරගත්ත මිනිස්සු අන්තිම අසරණ වෙලා තිබෙනවා.
එවගේම ත්‍රීවීලර් රියදුරු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අඩු ආදායම් ලාභීන් විතරක් නෙමෙයි මධ්‍යම පන්තියත් මේ අර්බුදයෙන් අද වැටකනවා. විශ්‍රාමිකයෝ දිහා බැලුවොත් විශ්‍රාම වැටුප මැදී මිනිසුන් රට ජීවත් වෙන්නේ. ඒකෙන් කන්න බොන්න ගත්තොත් බෙහෙත් ටික ගන්න බෑ. බෙහෙත් ටික ගත්තොත් කන්න බොන්න ගන්න බෑ. ඉතින් දෙකෙන් එකක් නැති වුණොත් ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි ගරු අග්‍රමැතිතුමා ඊයේ කිව්වා ජනතාවට තම ඉඩම්වල සින්නක් කරයි කියලා බා දෙන බව.
කාලය අවසන්.
මම දන්නවා මට තව විනාඩි තුනක්.
තව විනාඩි කීපයක් දෙන්න.
කොච්චර? අග්‍රාමාත්‍යතුමා
විනාඩි තුනක් දෙන්න.
ඒ වෙනුවෙන් පහුගිය වතාවෙත් අපේ රජයේ තිබෙද්දි කොයි තරම් උනන්දුනාද කියන එක මම දන්නවා. එතුමාට ඒ කෙරෙහි තිබුණු උනන්දුව හොඳටම දන්න කෙනෙක් මම හිටපු ඉඩම් ඇමති හැටියට. අපිට මතක් වෙනවා ඒ වෙලාවේ කටයුත්ත කරනකොට යම් යම් බාධක තිබුණා. එතුමා කෝ ඒ බාධක දැන් නැහැ කියලා මම ඒකන සතුට වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඒ කටයුත්ත ඉෂ්ට කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා. හැබැයි මට මතකයි ඒ වෙලාවේ අපේ වර්තමාන අධිකරණ ඇමතිතුමා සම්පූර්ණයෙන්ම ඒ ඉඩම් සින්නක් කර දෙන එකට විරුද්ධව තමයි හිටියේ. මම දන්නේ එතුමා දැන් වෙනකොටත් ඒ මතේ ඉන්නවද එහෙම නැත්නම් ඒ මත වෙනස් කළාද කියලා. ඒ වගේම අපි අගමැතිතුමාගෙන් ඉල්ලනවා තාමත් රජයේ ඉඩම් බලපත්‍රයක් නැතුව භුක්ති විඳින විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ අය සඳහා ඔප්පුවක්වත් බලපත්‍රයක්වත් ලබා දෙන එක දැන් ආපහු ආරම්භ කරන්න කියලා මම දන්නවා. එතුමත් එක්ක මම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉඩම් ඔප්පු දුන්නා. ඉඩම් ඇමති හරියට කඩිනම් වැඩපිළිවෙලක් ඇති කරලා රට පුරාම ගිහිල්ලා ඊට පස්සේ ඒක මන්දගාමී ස්වභාවයක් තිබුණේ. දැන් මම හිතනවා එතුමා ඒක වඩාත් කාර්යක්ෂම කරයි කියලා. ඊට පස්සේ නිකන් තියෙන ඉඩම් ගොවි ජනතාවට වගා කරන්න කැමැති උදවියට ලබා දෙන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන්න ඕන. දැන් අපි මේවා ගැන කතා කර කර ඉන්න වෙලාව නෙමෙයි, කඩිනමින් මේවට යොමු වෙන්න ඕන වෙලාව. වතුවල වැඩ කරන මිනිස්සුන්ට, වතු ආශ්‍රිත මිනිස්සුන්ට අද මේ සමාගම් සතුව තියෙන ප්‍රයෝජනෙට නොගත්ත ඉඩම් වහාම ලබා දීලා යම් ක්‍රමවේදයක් ඇති කරන්න ඕන මේ ආහාර අහිමියට මුහුණ දීම සඳහා. මේ තත්ත්වය ඉතාම බරපතල බවත් මේකෙන් ගොඩ එන සියලු දෙනාම එකට ක්‍රියා කළ යුතු බවත් අපි කාටත් තේරෙනවා. අගමැතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා දෛනික ආහාර අවශ්‍යතාවයේ යන්තමින් හරි සපුරා ගන්න පිටරටින් ආහාර ගෙන්වන්න ඩොලර් මිලියන 150ක් වැය වෙනවා කියලා. වසරකට පෝර ගෙන්වන්න ඩොලර් මිලියන 600ක් වුණ බව එතුමා කිව්වා. රටට අවශ්‍ය ඉන්ධන ගෙන්වන්න මාසෙකට ඩොලර් මිලියන 500ක් වැය වෙන බව එතුමා කිව්වා. ඉදිරියට තෙල් මිල 140කින් විතර වැඩි වීමේ අවධානමක් එතුමාගේ කතාවේ පෙන්වලා දුන්නා. තෙල් සලාක ක්‍රමයකට යෑමේ අදහසක් තියෙන බව එතුමාගේ කතාවේ සඳහන් කරා. ඒ වගේම ඉදිරි මාස 6ට තෙල් වලට විතරක් ඩොලර් මිලියන 3300ක් සොයා ගන්න සිද්ධ වෙනවා කියන එක එතුමාගේ කතාවේ සඳහන් කරා. ඒක නිසා මේ අර්බුදයේ පතුල කොයිතරම් ගැඹුරුද යන්න අපි කාටත් හොඳින් තේරෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි දෙන්න පුළුවන් ඕන සහයෝගයක් දෙන්නම් ජනතාව මේ ගැටලු වලින් ගොඩ ගන්නවා නම් අපට තනතුරු තානාන්තර වරදහන වරප්‍රසාද අවශ්‍ය නැහැ. අපි දේශපාලන පක්ෂයක් ඇරෙද්ද අධිකම උසවලා ඒකට සහාය දෙනවා කියලා මම විනාඩියෙන් අවසන් කරනවා. අගමැතිතුමා එහෙම කිව්වත් ඒ වගේම එතුමා කිව්වා දවසින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. මේක ප්‍රාතිහාර වලින් බැරි බවත් කිව්වා, මැජික් පෙන්වන්නත් බැරි බව කිව්වා. හැබැයි එතුමා ඒ කොයි විදිහට කිව්වත් එතුමාගේ ගෝල බාලයෝ නම් මේක සරලව තමයි තාම දකින්නේ. මම ඒක කියලා මගේ කතාව අවසන් කරනවා. අපි දැක්කා අගමැතිකම ලබා ගන්නට පෙර සිටම එතුමාගේ ළඟින්ම ඉන්න අය කිව්වා රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් බස්සනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිකම බාරගත්තොත් පෝලිං පැය 48න් නවත්තනවා කියලා. ඉතින් අපි නම් ඒවා කියන්නේ යන්නේ නැහැ. අගමැතිතුමත් මේකේ බරපතලකම දන්නවා, රටම මේකේ බරපතලකම දන්නවා. ඒ නිසා මේකෙන් ගොඩ එන විදිය කතා කරමු. බොරු පම්පෝරි කතා, පුරාජේරු කතා, දේශපාලන වාසි සඳහා කරන එක නතර කරන්න එතුමාගේ ගෝල බාලින්ටත් අපි මතක් කරනවා. එහෙනම් මට අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් මෙයින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අපි ළඟට ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ දීර්ඝකාලීන හිතමිත්‍ර චම්පක රණවක මැතිතුමා අද දින මේ පාර්ලිමේන්තු පක්ෂ දේශපාලන ප්‍රවාහයෙන් මිදිලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස රටේ අර්බුදයේ විසඳීම සඳහා ක්‍රියා කරන බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටු වෙනවා. මක්නිසාදයක් අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ නොවුන අපිට නොපෙනෙන දැවැන්ත අර්බුදයකට අපි මුහුණ දුන්නා. මේ ගරු සභාව නියෝජනය කරන කවර මන්ත්‍රීතුමෙක් වුණත් කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත් මහා ජනතාව විසින් ඔවුන්ගේ ඡන්දයෙන් තෝරාපත් කළ එවන මන්ත්‍රීවරයෙක් ඔවුන් මේ රටේ විවස්ථා දායකයේ නීති හදන තැන ලෝමේකස්ලා විදියට නීතිය හැදීම හා සම්බන්ධ වෙන ගෞරවාන්විත පිරිසක් ලෙස තමයි ලෝකේ පුරා පාර්ලිමේන්තු ක්‍රමය තුළ පිළිගන්නේ. නමුත් අවාසනාවකට අපේම සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඉතාම ම්ලේච්ඡ ලෙස මහමග ම්ලේච්ඡම දරුණු ආකාරයට ඝාතනය කරලා පැය 12ක් වගේ කාලයක් ඇතුළතී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 72 උන් හිටි තැන් අහිමි කරන ලෙස මහා ඛේදවාචකයක් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙලා තියෙන්නේ 9 වෙනි කළු සඳුදා දිනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මෙය නිදාසේ මතයක් දරන්නට ඒ මතය වෙනුවෙන් පෙනී සිටින්න ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට කුමන දේශපාලන පක්ෂයක වුණත් මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ත්‍රස්තවාදී දියක් කිරීමක් ලෙස තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ නිසා මේක සැලසුම් සාගතව හිතාමතා ඕනෑකමින් කළ කුමන්ත්‍රණයක් පිළිබඳ ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත් ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත් බරපතල ප්‍රශ්නයක්. භයෙන් හා සැකයෙන් තොරව මන්ත්‍රීවරයාගේ කාර්යභාරයෙන් පස්සේ තමන්ගේ නිවස තුළ ජීවත් වෙන්න බැරි නම් තමන්ගේ දරු පවුලත් එක්ක එවැනි අය පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්න අනාගතයේදී එයිද කියන ප්‍රශ්නය මතුවේ. වෛර දේශපාලනයෙන් මුසපත් වෙලා මේ මනුස්ස ජීවිතවල වටිනාකම් පිළිබඳ ඉතාම අවතක්සේරුවකට ඇති කරලා ඔවුන්ගේ ජීවිත දේපල මෙලෙසින් ගිනිතවා විනාශ කරන තත්ත්වය පිළිබඳව ගරු කතානායකතුමාගේ පළවෙනි වගකීමක් තියෙනවා අන්තර් පාර්ලිමේන්තු සංගමය. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයට මේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ විභාගයක් කරයි. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා 83 ජූලි කලබලය වගේ මේ පිළිබඳව විශේෂ කොමිසම් සභාවක් අපක්ෂපාතීපත් කරලා මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටියා. මක්නිසාද 83 ජූලි කලබලයේ වෙලාවේ එදා LTT සංවිධානයේ විසින් හමුදාවේ 13 දෙනෙක් මරලා ඒ බොරැල්ල කනත්තට ඇතිවෙච්ච සිද්ධිය පදනම් කරගෙන ඒ සිද්ධිය නිසා ඉතා විශාල දෙමළ ජනතාවගේ සංහාරයක් ඇති වෙලා මේ රට ලේවිලක් බවට පත් වුණා. ඊට පසුව දීර්ඝ කාලයක් මේ රටේ යුද්ධය තිබුණා. එයට හේතුව LTT කළ මේ මරණය කියලා කියනවනම් ඒක ලෝකයේ පිළිගන්නේ නැහැ. ඒ නිසා වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්දක් අපි හෙලා දැකිය යුතු වෙනවා. වරදට තවත් වරදකින් පිළිතුරු දීම ප්‍රශ්නේ නෙවෙයි කියන දේ අපි තේරුම් කරගෙන මේ රටේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන පාර්ලිමේන්තුවකට ගරු කරන පාර්ලිමේන්තු ක්‍රමය පැවතිය යුතුයි කියන විශ්වාසය කරන සියලු දෙනා විසින් මේ සඳුදා ඇතිවෙච්ච මහා ඛේදවාචකයේ පිළිබඳ අලුතෙන් සුවිශේෂ අවධානයක් යොමු කරලා ජාතික වශයෙන් එකඟතාවයක් ඇති කරගත යුතුයි කියලා මම ප්‍රථමයෙන් යෝජනා කරන්න කැමති වෙනවා. දෙවනුව මේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය අපි සරල ලෙස ගෝඨාභය රාජපක්ෂ රජය මත හෝ වෙන පුද්ගලයෙක් මත පැටවීම අපේ වගකීම් පැහැරීමක් ලෙසයි මම දකින්නේ. මක්නිසා දෙයක් සභාපතිතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මේ ගරු සභාවට. රජයේ ආදායම, රජයේ වියදම, ආදායමට හරියන වියදම් පියෝගන්න බැරි නම් අයවැය පරතරය, පරතරයේ පියෝ ගැනීම සඳහා ණය ගැනීම, ණය ආපසු ගෙවීම යනාදිය පිළිබඳ සම්පූර්ණ වගකීම මේ ගරු සභාවට පැවරෙන්නේ. මේ ගරු සභාව තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නොකිරීමේ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නිසි ලෙස කාර්යක්ෂමව කරන්නට බැරිවීමේ ප්‍රතිඵලය තමයි අද ඇතිවෙලා තියෙන මේ ආර්ථික අර්බුදය. චම්පකරණවක අමාත්‍යතුමා කිව්වා එතුමා මේ අර්බුදය පිළිබඳ විවිධ කෘතීන් කීපයක් ලියලා විටින් විට මෙහි අනතුර ප්‍රකාශයට පත් කළා කියලා. මම කියන්න කැමතියි එතුමාට, මම මේ ගරු සභාව නියෝජනය කිරීම සඳහා ලක්ෂ්මන් කිරියල්ල ගරු ඇමැත්තුමත් දන්නවා අපි 1989 මේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ. මංගල කතාව පැවැත්වුණේ 89 මාර්තු මාසේ 20 වෙනිදා. මේ තියෙන අර්බුදය මම මෙලෙසින් ඉතා පැහැදිලිව මීට අවුරුදු 33කට පෙර සඳහන් කළා. හැන්සාඩ් වාර්තාවේ 733 වෙනි පිටුව. ඊළඟ වැරැද්ද තමයි පසුගිය අවුරුදු 11 තුලත් මේ වර්ෂයේ තමුන්නාන්සේලා මේ ගරු සභාවට අයවැලේකන ඉදිරිපත් කිරීමේදී අනුගමනය කර තිබෙන හිඟ අයවැලේකන ප්‍රතිපත්තියක් වීම. 1977 අපේ රටේ අයවැලේකන හිඟිය 10,03,022යි. මෙවර අයවැලේකන හිඟිය 10,43,995යි. 77-88 කාල පරිච්ඡේදයේ තුලදී රාජ්‍ය අයවැලේකන හිඟිය පමණක් 1,356කින් වැඩි වෙලා තියෙනවා. ඒ අයවැලේකනේ ඇති වෙලා තියෙන දැවැන්ත හිඟිය පියව ගන්න අමාරු වෙනකොට, රට ඇතුලෙන් අයවැලේකනේ හිඟිය පියව ගන්න සල්ලි හොයා ගන්න බැරි වෙනකොට වැඩි වැඩියෙන් පිටරටවලින් ණය ගැනීමේ සම්ප්‍රදාය තමයි අපි අනුගමනය කර තිබෙන්නේ. අපි දකින ලෙස මේ අයවැලේකනේ පවත්වාගෙන යන්නට සේවකයන්ට පඩිනඩි ගෙවන්නට, විශ්‍රාම වැටු ගෙවන්නට, සානාධාර ගෙවන්නට අවශ්‍ය පුනරාවර්තන වියදමවත් රටේ ආදායමෙන් සොයා ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා වර්තන ගිනුමේ ජංගම ගිනුමේ හිඟියක් තමයි මුදල් ඇමැත්තුමා අයවැලේකනේ ඉදිරිපත් කළේ. මේ රටේ අවුරුද්දක් තුල සොයා ගන්න ආදායම ඒ අවුරුද්ද පවත්වාගෙන යන්න ඕනේ වියදමවත් පියව ගන්න ප්‍රමාණවත් නැත්නම් ඒ ඉතාම භයානක තත්වයක්, භයානක මූල්‍ය අර්බුදයක් කියන එක අපි මතක් කරන්න ඕනේ. මම මීට අවුරුදු 33කට ඉස්සෙල්ලත් මේ මූල්‍ය අර්බුදය අපි මෙහෙම මූණ පානවා කියලා දිගටම කියලා තියෙනවා. හේතුව තමයි ගරු සභාපතිතුමනි, අපිට දවසකට මේ ලංකා ආණ්ඩුවට ආදායම ලැබෙන්නේ කෝටි 400යි. අපි එදිනෙදා පවත්වාගෙන යාම සංවර්ධන කටයුතු සඳහාත් අපි වියදම් කරනවා කෝටි 1000ක් එක දවසකට. සෑම දවසකටම අපිට කෝටි 600ක් ණයට ගන්න ඕනේ. අපි මොන දේශපාලන මතය දරුවත් මහ පොළවේ තියෙන ප්‍රායෝගික යථාර්ථයයි. එහෙනම් මේ ප්‍රශ්නය විසඳ ගන්න අපිට තියෙන එක ක්‍රමයයි. මේ රාජ්‍ය වියදම් අඩු කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කිරීම, මේ දෙකෙන් ආයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 100%ට වඩා මට්ටමට අඩු කර ගැනීම සඳහා අපි සියලු දෙනා පොදු ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කර ගැනීම තමයි මේ අර්බුදයට තියෙන එකම විසඳුම බවට පත්වෙන්නේ. ඒ නිසා රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා මේ දිනවල ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට කළ අගමැතිතුමා විසින් සංශෝධිත අයවැලේකනයක් ඉදිරිපත් කරනවා.
Order please. මෙම සභාව දිවා විවේකය මගහැර යන්න, විවේකය ගන්න නැතුව දිගටම පවත්වාගෙන යාම සඳහා සභාව එකඟද?
එකඟයි.
භවිෂ්‍යති කතා ගන්න ගරුවරන්.
රාජ්‍ය අයවැය වියදම කපා හැරීම සඳහා අපි විවිධ ක්‍රමවේද පාවිච්චි කළා. රාජ්‍යාංශයේ රාජ්‍ය ආයතන වලත් වියදම අඩු කිරීම සඳහා අවශ්‍ය යෝජනා එතුමා විසින් අනාගතයේදී ඉදිරිපත් කරනවා. ආදායම වැඩි කිරීම සඳහා 2019 වර්ෂයේදී පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වෙච්ච අයවැය යෝජනා නැවතත් ආපස්සට ගෙනිල්ලා එය ඊට වඩා අඩු ප්‍රමාණයකින් බදු ආදායම් ඉහළ නැංවීම සඳහා යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. අයවැය හිඟිය පියව ගැනීම සඳහා දෙවැනි අර්බුදය තමයි, දෙවැනි අර්බුදය රුපියල් අර්බුදය ගැන මම සඳහන් කළේ. දෙවැනි අර්බුදය විදේශ විනිමය අර්බුදය. මම ඒ පිළිබඳවත් මීට අවුරුදු 33කට පෙර මාර්තු මාසේ 20 වෙනිදා මෙසේ සඳහන් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, 77 ලංකාවේ විදේශ ණය 10,13,321යි. අද විදේශ ණය ප්‍රමාණය මිලියන 1,61,914යි. මේ කාල පරිච්ඡේදය තුලදී විදේශ ණයවල වැඩිවීම පමණක්, ඒ කියන්නේ අපි පිටරටවලට පමණක් 100%115කින් ණය වැඩි කරගෙන තිබෙනවා. මේ රටේ ඉතාම කුඩා දිලින්දාගේ පටන් අන්තිම මහල්ලා දක්වා වෙනකන් සෑම මිනිසෙක්ම රුපියල් 10,100ක් පිටරට ණයකාරයෝ කරලා තිබෙනවා. ඒ නිසා මේ ණයබර තුලින් අද ඇති වෙලා තිබෙන ප්‍රතිඵලය තමයි අවුරුද්දකදී අපි භාණ්ඩා සේවා පිටරට යවල උපදවන විදේශ විනිමය ආදායමෙන් 28.8%ක් ගත්ත ණයවලට පොලිස හා ණයවාරික ගෙවන්න සිදු වී තිබීම, රටක් තමන්ගේ භාණ්ඩ පිටරට යවල උපදවන ලබන ආදායමෙන් 30%ක් වෙනත් රටකට පොලී ගෙවන්න වෙනකොට, රටකට ණය වාරික ගෙවන්න වියදම් කරන විට ඒ රටේ ජාතික අවශ්‍යතාව ඉෂ්ට කරන්න ආදායමෙන් ඉතිරි වෙන්නේ 70%ක් පමණයි. තව ණය ගන්න රුපියල යගේ අඩුවෙන්න ඒ ණය බර ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට එනවා. තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ දැනටමත් ණය බර ඔරොත්තු නොදෙන මට්ටමට ඇති වී තිබෙනවා. තමුන්නාන්සේලාගේ රජයේ යටතේ අනුගමනය කර තියෙන ප්‍රතිපත්ති යටතේ මේ රටේ විරැකියාව රැකී අර්බුදයේ උස්සන්න තත්ත්වයට පත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව මේ රටේ තරුණ තරුණියන් මිලියන දසලක්ෂයකට රස්සාවල් නැහැ. වැඩ කළ හැකි වයසේ පසුවන ශ්‍රමයේ සැපීමට කැමැත්තෙන් සිටින 20%කට අධික ප්‍රමාණයකට අද ආරක්ෂාව නැහැ. මේ ඇති වෙලා තිබෙන විදේශ විනිමය අර්බුදයේ අපි ණය ගැනීමේ අර්බුදයේ ණය ගෙවන්න බැරි වෙන එකේ අර්බුදයේ මීට අවුරුදු 33කටත් ඉස්සෙල්ලා කිව්වා. නමුත් අවාසනාවකට මේ ගරු සභාවේ එවැනි මේ ශාස්ත්‍රීය හා අවංක මේ විද්‍යාත්මක දේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න අපේ මේ දේශපාලන පක්ෂවල තියෙන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසා නොහැකි වුණා. ඒ නිසා පසුගිය කාලයේදී මේ ගරු සභාව නොමග යවන සම්පූර්ණයෙන් නොමග යවන ප්‍රකාශන ඉදිරිපත් කළා. ගරු සභාපතිතුමනි, අපේ මේ මූල්‍ය වගකීම ඉෂ්ට කරන්න බැරි වුණේ මේ ගරු සභාවට මුදල් අමාත්‍යවරු නිලධාරීන් ලියලා දෙන වැරදි වාර්තා ඉදිරිපත් කළා. මගේ සමග සුවන්දිරම් ගරු මන්ත්‍රීතුමා මුදල් පිළිබඳ කාරක සභාවේ සිටි කෙනෙක් ලෙස සභාපතිත්වයේ දරපු කෙනෙක් ලෙස එකඟ වෙනවා.
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මෙයින් ඉවර කරනවා. විවිධ චිත්‍ර කියලෙවිලා මේ මන්ත්‍රීවරු වැරදි දත්ත මත පදනම් කරලා අපි අතර රණ්ඩු හදනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. මම මේ පිළිබඳ වෙනම කෘතියක් ලිව්වා, අයවැය යෝජනා මිත්‍යාව හා යථාර්ථය කියලා. මේ පිළිබඳ මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. අපේ ඉල්ලීමකට අනුව රජයේ විගණකාධිපතිවරයා රාජ්‍ය ගිණුම්කාරක සභාවෙත ඉදිරිපත් කළ වාර්තාව අනුව 2016 අයවැය ලේඛනයේ යථාර්ථයේ පහත දැක්වේ. 2016 අයවැය ඇස්තමේන්තුව අනුව මුළු වියදම බිලියන 3898යි. අයවැය සත්‍ය වියදම බිලියන 3706යි. 2016 අයවැය ඌණු උපයෝජනයේ බිලියන 792යි. 2016 ලංකා ආණ්ඩුවේ අයවැයෙන් 20%ක් නැතොත් පයෙන් එකක් ඌණු උපයෝජනයේ වූ නිසාවෙන් අයවැය හුදු ඉලක්කම් ආරම්භයක් පමණක් බවට පත් වුණා. අයවැය ලේඛනයේ තුලින් විවිධ වැඩසටහන් අදාළ වර්ෂය තුලදී වියදම් කරන බවට පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත් මූල්‍ය ප්‍රතිපාදන වලින් රුපියල් බිලියන 100ක් 200ක් නොව බිලියන 792ක වියදම් නොකොට ඉතිරි වීම වූ කලී එකී අයවැය ලේඛනයේ හුදු ප්‍රලාපයක් බවට පත්වීමක්. අයවැයේ ඌණු උපයෝජන බිලියන 72ේ විශාලත්වය අවබෝධ කර ගැනීම සඳහා 2016 අයවැය කතාවේ 73 වෙනි පිටුවේ මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශය සලකා බැලිය හැකියි. ඔහු කියනවා මෙහෙම, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සමස්ත ණය ප්‍රමාණය මිලියන 158යි. එයින් බස් රථ 45,000, සියලු පාසුකම් සහිත විශ්වවිද්‍යාල 25, සියලු උපකරණ සහිත නවීන ආරෝග්‍ය ශාලා 30ක්, නිවාස 48,000ක් ඉඳිකිරීම කළ හැකිව තියෙනවා. උපුටා ගැනීම අවසන්. බිලියන 188කින් කළ හැකි එවැනි දේ ඇත්තනම් මේ 2006 වැය ලේඛනයේ ඌණු උපයෝජනය කරපු බිලියන 792කින් බස් රථ 225,000
ගරාමෙත්තව කාලය අවසන්
විනාඩියයි. සියලු පාසුකම් සහිත විශ්වවිද්‍යාල 125, සියලු උපකරණ සහිත නවීන ආරෝග්‍ය ශාලා 150, නිවාස 24,240,000 ඉඳිකිරීම කළ හැකිව තිබුණි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රකාශයට අනුවද වාර්ෂික අයවැය ලේඛනයේ උපයෝජනය කළ නොහැකි වූ බිලියන 893ක් වූ අතිදැවැන්ත මුදල් සම්භාරයක් ඌණු උපයෝජනයේ. මේ සම්පූර්ණ පාර්ලිමේන්තුවට බොරු අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තටම අයවැය ලේඛන හදලා තියෙන්නේ ලංකාවේ දෙන්නයි, JR ජයවර්ධන මුදල් ඇමතිවරයා, පළවෙනි මුදල් ඇමතිවරයා ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා විතරයි. අනිත් ඔක්කොම කාලවල වෙනත් අය හදලා දුන්නේවා. එදා එක්සත් ජාතික පක්ෂය යටතේ පාස්කර් ලිංගම්, මෙදා ආචාර්ය PB ජයසුන්දර කරපු පව්වලට අපි කරා දීලා ඉවරලා, අපි එකිනෙකට බෙදලා මේ යථාර්ථයට පටහැනිව ගිය නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව අර්බුදයෙන් ගැලවීම සඳහා මේ සභාව විශාල බුද්ධිමය දායකත්වයක් සපයන්න දායක වෙන්නට සීලා සිටින්න මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.